විපක්ෂනායකතුමා දක්ෂනායකතුමාට වෙලාව
ගන්න. කතානායකතුමනි අපේ අනුරුද්ධ දිසානායකතුමාට අවස්ථාව දෙනවා ඉස්සෙල්ලා 27-2.
හරි 27-2 ප්‍රශ්නේ අනුරුද්ධ දිසානායකතුමා.
සාධාරණ වෙන්න ඕන.
බොහොම හොඳයි විපක්ෂනායකතුමා. ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්න මතු කරන්න කලින් ගරු සභානායකතුමාගෙත් මම හිතන මුදල් ඇමතුමා හිටියනම් හොඳයි අවධානය යොමු කරනවා. දැන් පාර්ලිමේන්තුවට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා අපි කාරක සභා අවස්ථාවේ විවාද පටන් අරගෙන තිබෙනවා. නමුත් අයවැය ලේඛන ඉදිරිපත් කරලා ඒ වැය ශීර්ෂයන් සභාගත කර ඉදිරිපත් කරාට පසුව දැන් අලුතෙන් අමාත්‍යාංශ තුනක් ගොඩනගලා තිබෙනවා. එකක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය, දෙක තාක්ෂණ අමාත්‍යාංශය, ඊයේ රාත්‍රියේ යළි රාජ්‍ය අමාත්‍ය ධුරයක් අලුතෙන් ගොඩනගලා තිබෙනවා. දැන් එතකොට අපි මේ පාර්ලිමේන්තුවෙන් එම අමාත්‍යාංශ වලට ලැබෙන ආයතනයන් වලට අපි යම් මුදල් ප්‍රමාණ වැය ශීර්ෂරා වෙන් කරලා තිබෙනවා ආයතන වලට. නමුත් අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා නැහැ. අමාත්‍යවරයාට, ඒ කාර්ය මණ්ඩලයට, ඒ නිලධාරීන්ට, ඒ ගොඩනැගිලි කුලියනවන මේ සියල්ලට මුදල් වෙන් කරලා නැහැ. එනිසා දැන් අපි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් තිබෙන්නේ රටේ අමාත්‍යාංශ තුනකට අදාළ වියදම් වෙන් කිරීමකින් තොරව. දැන් එතකොට මුදල් අමාත්‍යතුමා දැන් ඒක විවාද කරන්නත් ඕන අමාත්‍යංශ තුනක් අලුතින්. ඒ නිසා මේ කාරක සභා අවස්ථාව විවාද ඉවර වෙන්න කලින් මේ සභාවට සංශෝධිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතුයි. නැත්නම් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් ඒ අමාත්‍යංශ නිලධාරීන්ට වැටුප් හෝ ජල බිලක් හෝ වතුර බිලක් හෝ තෙල් ටිකක් හෝ එමුතුමීට ගහගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම දැනගන්න කැමතියි ඒ සඳහා සංශෝධිත වැය ශීර්ෂයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද කියලා පළමු කොටම.
ගරු කතානායකතුමනි, මේ අලුතෙන් අමාත්‍යංශ ඇති කිරීම ගැන අනුර කුමාර දිසානායක මහත්තුමා ප්‍රශ්න කරා කලිනු. ජනාධිපතිතුමා වෙනුවෙන් කවුද පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න කියලා ඒ අවස්ථාවේදීත් අපි පැහැදිලිව කිව්වා. ජනාධිපතිතුමා දරණ අමාත්‍යංශ වෙනුවෙන් අවශ්‍ය නියෝජනය අග්‍රාමාත්‍යතුමා සම්ප්‍රදායිකව කර තිබෙනවස්සේ දැන මේ අවස්ථාවේදී ඉටු කරන බව. ඒ වගේම මේ වැයශීර්ෂ බොහොමයක් දැනට අනුමත වෙන වැයශීර්ෂ තවත් අමාත්‍යංශයකට මාරු කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒට අතිරේක වැයශීර්ෂයක් අවශ්‍ය වෙනව නම් මන්තුමා කියපු විදිහට සංශෝධනය ඉදිරිපත් කිරීම අන්තිම දවසේ සිදු කිරීම බලාපොරොත්තු වෙන එක වැඩි ලොකු අරමුදයක් නෙමෙයි කියන එකයි ප්‍රකාශ කරන්නේ.
දැන් 27-2 යෝජනාව.
ඔබතුමා කියන එක මම පිළිගන්නවා. එම අමාත්‍යංශ වලට අදාළ ආයතනයන් සඳහා අපි වැය ශීර්ෂ අනුමත කොට ඔහු අනුමත කිරීමට නියමිතව තිබෙනවා. හැබැයි අමාත්‍යංශයක් තිබෙනවා. අමාත්‍යංශ වැය ශීර්ෂයක් තිබෙනවා. දැන් මේ අපි හැම අමාත්‍යංශයකට අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂයක් තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශ ඇමතිවරයා හෝ අමාත්‍යංශ වැය ශීර්ෂයක් නැහැ. එතකොට තාක්ෂණ අමාත්‍යවරයා හා ඒ අමාත්‍යංශ පිළිබඳ වැය ශීර්ෂයක් නැහැ. ඊට අදාළ ආයතනවලට වැය ශීර්ෂයක් තිබෙනවා. එනිසා මා හිතන්නේ ගරු කතානායකතුමනි එයත් මේ පාර්ලිමේන්තුවට විවාද කරන්න අවස්ථාවක් ලබා දිය යුතුයි. එනිසා අවසන් දිනයට පෙර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට අපිට ඒකටත් විවාද කරන දිනයක් යොදාගත යුතුයි. එවැනිම පසුව තමයි එම කාරක සභාවේදීම වැය ශීර්ෂයන් අනුමත කළ යුතු වන්නේ. කොහොමුණත් ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 27-2 යටතේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මහර බන්ධනාගාරයේ මතුවී ඇති කැරලිකාරී තත්ත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩි තැබීම් හේතුවෙන් සිරකරුවන් ගණනාවක් ඝාතනය වීම හා තුවාල ලැබීමේ සිදුවීම ආශ්‍රිතව පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ඒ වගේ මම දැනගන්න කැමති කවුද පිළිතුරු දෙන්නේ කියලා. මොකද ඊයේ මෙතන පිළිතුරු දුන්නු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යතුමිය අද නැහැ. මොකද එතුමිය දැන් ඒ අමාත්‍යංශයෙන් අයින් කරලා වෙන අමාත්‍යංශයකට දාලා. ගරු කතානායකතුමිය කාරී දැන් මේ අපිට මේ අමාත්‍යංශ හදනකොට කිව්වා ඉතාමත් විද්‍යාත්මක ඉතාමත් හොඳ වැඩ බෙදීම් සහිතව ලංකාවේ පළවෙනි වතාවට ඇමතිවරයා දිවුරුම් දෙන්න කලින් ගැසට් එක ගහලා ගැසට් වල විෂයම් පැවරුවා. දැන් ගරු කතානායකතුමිය ඊයේ මේ ප්‍රශ්නේ මේක අහනකොට බන්ධනාගාර භාර අමාත්‍යතුමිය ගරු ජේරාජ් ප්‍රනාන්දුපුල්ලි ඇමතිතුමිය. හැබැයි මා දන්නා පරිදි අද එතුමිය නෙවෙයි. ඔව් දැන් කවුද? ඇමති කවුද? ඉතින් මාධ්‍ය වාර්තා කළ තිබෙනවා ගරු කතානායකතුමනි, ඇමති ලෝහා
රත්නායකතුමනි 27 යටතේ ඔබතුමා අවසරය ලබා දීලා තිබෙනවා. අපි මේ ප්‍රශ්නය ඇමතිතුමාගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් ඉදිරියේදී ලබා දෙනවා. ඒ වගේම අමාත්‍යතුමියක් මාරුණයි කියලා හෝ වෙනස් කරයි කියලා වැඩි කලබල වෙන්න එපා. ඒක මීට ඉස්සෙල්ලා තිබුණු ආණ්ඩුවත් පාර්ලිමේන්තු අයවැලේකන යනකොට කරලා තිබෙනවා. ඒ නිසා අපි මැරී ඉපදුණු මිනිස්සු නෙමෙයි. අපි ඉතිහාසයේ වෙච්ච දේ දන්නවා. නමුත් අපි කරන දේ නිවැරදිව කිරීමට පාර්ලිමේන්තුව සමඟ කටයුතු
කරනවා. මම කියන්නේ ගරු අවසන් කරේ ප්‍රකාශ කරේ
27 ඉවරනේ.
මම කියන්නේ ගරු ඇමතුමා, ඔබතුමාලා සම්මත කළ දීපු 20 සංශෝධන අනුව ඕන මොහොතක ජනාධිපතිවරයාට අමාත්‍යවරු වෙන් කිරීම සහ අමාත්‍යවරු පත් කිරීම බලය තිබෙනවා. ඒ අනුව තමයි ඊයේ මධ්‍යම රාත්‍රී 12 දී හිටපු ඇමතුමිය වෙනුවට වෙන අමාත්‍යවරු පත් කළා තිබෙනවා. ඒක එතුමාලගේ ව්‍යවස්ථාවේ බලය. හැබැයි මම අහන්නේ එක නෙවෙයි. දැන් මා විසින් මේ පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා අදාළ අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාව. එහෙම නැතුව මම අහන්නේ නැහැ කවුද ආර ඇමති මේ ඇමති කියලා. හැබැයි මම මට දැනගැනීමේ අයිතියක් තිබෙනවා මගේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන අදාළ විෂය භාර ඇමතිතුමා කවුද? ඒ අමාත්‍යතුමිය ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමිය අද එතුමිය නොවන බව මා දන්නවා. ඒ නිසා කවුද පිළිතුරු ලබා දෙන්නේ කියන එක හරි වැදගත්. අපි ප්‍රශ්න ඉදිරිපත් කරපුවාම
ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න
කවුරු උත්තර දෙන්නම්. ඉතින් ඒ නිසා ඊයේ දින මහර බන්ධනාගාරයේ මතුවී ඇති කැරලිකාරී තත්ත්වය මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදයි පැවසෙන වෙඩි තැබීම් හේතුවෙන් ඊයේ වාර්තා වුණ 8 දිනක් මිය ගොස් තිබෙන බව, ඝාතනය වී තිබෙන බව අද දිනේදී අද උදෑසන දැම වාර්තා වී තිබෙන තව අයෙක්ද මිය ගොස් ඇති බව. ඒ වගේම ගරු කතානායකතුමනි ඊයේ වාර්තා වුණ 53කට ආසන්න ප්‍රමාණයක් තුවාල වී තිබෙන බව, නමුත් දැන් වෙනකොට වාර්තා වී තිබෙනවා 107 දිනක් මේ වෙඩි තැබීම් හරහා තුවාල සිදු වී තිබෙන බව. එනිසා රජයේ බාරේ හිටපු සිරකරුවන් 9 දෙනෙක් ඝාතනය වී තිබෙනවා. ඒ වගේම 107කට අධික ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. ඒකෙනුත් දැඩි සත්කාර ඒකකවල 4-5 දිනක් ඉන්න බව දැන්ට වාර්තා වී තිබෙනවා. මෙම සිදුවීම බන්ධනාගාරයේ දොරටුව බිඳ පලා යාමට කරන ලද උත්සාහයකද ඇතැයි සිද්ධියක් ලෙස ඇතැම් වාර්තා පළ කරනවා. සමහර අය කියන්නේ මේ ගේට්ටු කඩාගෙන යන්න ගියේ කියලා. සමහර අය කියන අමුතු වර්ගයේ පෙත්තක් ගහලා ආවේ කියලා. මොකද රිවර්ස් පෙත්තක්. හරි, එහෙම අයත් තියෙනවා. හරිද? ඉතින් මෙම කරුණ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂණකින් කරන්න. ඒක සත්‍ය අසත්‍යතාවය පරීක්ෂණින් කරමු. පසුගිය කාලේ පුරාම සිරකරුන් අතර ආතතිකාරී තත්ත්වයක් ඇති වී තිබුණා. ඒ බන්ධනාගාරවල COVID-19 රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම සමගයි. මේ වන විට බන්ධනාගාර COVID පොකුර 1000 ඉක්මවා තිබෙනවා. අමාත්‍යතුමී ඊයේ ප්‍රකාශ කර පරිදි ඒ 1098 බව වාර්තා වී තිබෙනවා. 2020 අගෝස්තු වන විට ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව බන්ධනාගාරවල සිරකරුවන්ගේ තදබදය 250%කට ආසන්නයි. බන්ධනාගාරවල සිරකරුවන් 11792ක් සිටිය යුතුවත් ඉඩ තිබෙන 11792කට වුවත් ඒවායේ 28750ක පිරිසක් රඳවුන ලැබ තිබෙනවා. මේන් 20000ක් පමණ රිමාන්ඩ් සිරකරුවන් බවද පැවසෙනවා. ගරු කතානායකතුමනි මා දන්නවා දැන් සමාජ මාධ්‍ය විවිධ මාධ්‍ය වාර්තා කරලා මේ කුඩු වලට අත්අඩංගුවට ගත්තු මේ හිරකරුවන් අපරාධකරුවන්ගේ මේ මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් බන්ධනාගාර ගත වී තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස. ඔවුන් වරදකරුවන් ලෙස කොත් කිසිදු අධිකරණයකට තහවුරු වෙන්නේ නැහැ. මගේ වරදකරුවෙක් වොත් ඝාතනය කරන්න අයිතියක් නැහැ. නමුත් දැන් සාධාරණ කරන්න හදන මේ කුඩුමු ව්‍යාපාරිකයන් තමයි ඝාතනය කරේ කියලා. මේ බොරුවක්. ඒ වගේම එහෙමත් කරන්න බෑ. ඒක බොරුවක්. ඒ වගේම එහෙමත් කරන්න බෑ. ඒ වගේම ගරු කතානායකතුමනි මේකේ ඉතාමත් බැරෑරුම් තත්ත්වය තමයි ඊයේ රෝහල් ගත කරන 83 දෙනාගෙන් 40 දෙනෙක්ගේ PCR පරීක්ෂා PCR නෙවෙයි ඇත්තටම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණේ කරා 48 දින 40 දිනකින් ඒ 40 දිනකින් 26 දිනකට COVID වෛරසය වැළඳී තිබෙන බව වාර්තා වුණා ඊයේදී. අද වෙනකොට 38යි. ඒ කියන්නේ තුවාලකරුවන්ගෙන් 38. ඒකෙන් කියන්නේ ගරු කතානායකතුමනි සැලකිය යුතු ප්‍රමාණය 107ක් යනකොට 70%කට ආසන්න ප්‍රමාණයක් COVID වෛරසය වැළඳී තිබෙනවා කියලා කියන්නේ 70%ක ප්‍රමාණයක බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් සිරක මේ COVID ආසාදිතයන් බවට පත් වී තිබෙනවා. COVID-19 රෝගී තත්ත්ව ව්‍යාප්ත වන ප්‍රධාන ආකාරයක් වන්නේ ආසාදිතිකයේ සමීපයක ඇසිරි කිරීමයි. ඒ අනුව බලන විට සියයට දෙසිය පනහක තදබදවීම. විසින් බන්ධනාගාරයන්නේ කොවිඩ් තත්ත්වය තුළ පවත්වාගත යුතු දුරස්ථභාවේ අර්ථවිරේත බවට පැහැදිලි. එක්සත් ජාතීන්ගේ සංවිධාන නිර්දේශ අනුව එක් රැඳවියෙක් සඳහා අවම වශයෙන් වර්ග මීටර දෙකක ඉඩ පහසුකමක් අවශ්‍ය වෙනවා. නමුත් පවතින ඉලක්කම් අපට පෙන්වා දෙන්නේ කොවිඩ් වැනි රෝගී තත්ත්වයක් පවතිද්දී පමණක් නොව සාමාන්‍ය තත්ත්වයට පවා සිරකරුවන්ට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට පවතින බන්ධනාගාර පද්ධතිය අසමත් වී ඇති බවයි. එම ඍජු බලපෑමට අමතරව කොවිඩ් තත්ත්වයේ සිට රිමාන්ඩ් සිරකරුවන්ගේ නඩුකටයුතු ප්‍රමාද කර තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ වී තිබෙනවා. අමතර කාලයක් බන්ධනාගාරගතව සිටින සිදු වී තිබෙනවා. මේ රිමාන්ඩ් සිරකරුවන් අතර බලපතල අසහනකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මොකද මාස 11ක් පමණ නඩු ඇහුවේ නැහැ. ඒ නිසා ඔවුන් මාස දෙකට රිමාන්ඩ් කරලා තිබෙනවා. එතකොට නැවත අධිකරණයට ගිහලා ඔවුන්ට ඇප් ලබා ගැනීම අයිති තිබුණා. හැබැයි මාස 11කට ආසන්න කාලයක් නඩු නිසි පරිදි විභාග ලක් නොවීම හේතු කොටගෙන රිමාන්ඩ් කාලය සැබවින්ම ඒ වරදී සිරදඬුවමට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. ඒ නිසා මාසයට දෙකට රිමාන්ඩ් වුවන් මාස 7-8කට වඩා වැඩි කාලයක් අද රිමාන්ඩ් සිරකරුවන් හැටියට බන්ධනාගාර ගත වී තිබෙනවා. 1875 බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිකර ලද මහර බන්ධනාගාරයේද වර්තමාන සිරකරු සංඛ්‍යාව ප්‍රමාණවත් වුණ බවට සැකයක් නැහැ. බන්ධනාගාර තුලින් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීම සමග මහර බන්ධනාගාරයෙන්ද රෝගීන් වාර්තා වූ අතර එක් රැඳවියෙක් පසුගිය 22 වෙනිදා රෝගී තත්ත්වයෙන් මිය ගියා. එගේ පසුගිය 22 වෙනිදා බන්ධනාගාරය ඇතුළේ මිය ගියා අයෙක් ඔහු පරීක්ෂා කරාට පස්සේ ඔහුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව වාර්තා වුණා. මේ තමන්ගේ කිටි කිටියේ නිදා ගන්න කාමරේ තමයි මේක වාර්තා වන්නේ. ඒ වගේම පෙරේදා 183 දිනක් මෙම වෛරසය ඇතුළත් වී තිබෙනව වාර්තා වුණා. 200-300 ශාලාවක තදබද ක්‍රීමට බල කර ඇති තත්ත්වයක් තුළ සහ පොදු වැසිකිළි පාවිච්චි කිරීමට සිදුව ඇති තත්ත්වයක් තුළ කොවිඩ් වැනි රෝගයක් පහසුවෙන් ව්‍යාප්ත වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. පසුගිය 29 වෙනි දින සිරකරුවන් 183 දෙනෙක් ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා ලැබීමත් සමග බන්ධනාගාරය තුළ බලවත් කැළමිලිකාරී ස්වභාවයක් ඇති වූ බවත් රැඳවියන්ගේ නිවෙස්වල පිරිස්ද විශාල ලෙස එහි පැමිණි ඇති බවත් වාර්තා වුණා. මේක ස්වභාවිකයි. තමන්ගේ ආසන්න නිදාගත්තු කෙනා මැරිලා නම් 183කට හැදිලා නම් එහි තදබදය වැඩි නම් ජොන්ස්ටන් ඔබතුමා දන්නවා ඒ වගේ තත්ත්වයකින ඉතින් හැදිලා නම් ඉතින් මොකද්ද වෙන්නේ? ඒගොල්ල අතර කැළඹිලිකාරී තත්ත්වයක් මතුවෙන එක ස්වභාවිකයි. ඒක තේරුම් ගත යුතුයි. මේ අනුව තමන්ගේ PCR පරීක්ෂණ සිදු කරන ලෙසට හා රෝගයෙන් බේරි සිටම අවශ්‍ය අවම පහසුකම් සලසන ලෙසට සිරකරුවන්ගෙන් බලවත් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. මේක ඊයේ පෙරේදා රාත්‍රිය ඇතුළත කැළඹිලිකාරී තත්ත්වයක් නෙවෙයි, දිගින් දිගටම සිරකරුවන් විසින් මේ ඉල්ලීම ඉටු කරා. නමුත් මෙම තත්ත්වයට නිසි විසඳුම් නොලැබීම මෙම කලහකාරී තත්ත්වයට මුල පුරන්නට ඇති බවට සැක හිතෙනවා. මෙවැනි තත්ත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම ඉතාමත් නිලිච්ච තත්ත්වයක්. තමන්ගේ රජයේ භාරයෙන් ණයට වෙඩි තබා ඝාතනය කරනවා නම් මීට පෙරත් මහර බන්ධනාගාරයෙන් අයෙක් පලා යන්න තත් කරා කියලා වෙඩි තබා ඝාතනය කරා. ඊට පස්සේ දැන් 9 දෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 107 දෙනෙක් ඒ තුවක්කුවල වෙඩි තැබීමට භාජනය වී රෝහල් ගත වී තිබෙනවා. මේ ඉතාමත් නිලිච්ච තත්ත්වයක් ශ්‍රී ලංකා ආණ්ඩුවක තමුන්වහන්සේලා විසින් සිදු කර ලබන. මේ තත්ත්වය තුළ පැනනගෙන පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් ලබා දෙනු ඇත මා බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරයා කවුද දන්නේ අදාළ? ඉතින් 1. සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන්නේද? එහි ප්‍රතිඵල මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ඒක පළමු ප්‍රශ්නය. සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහාත් ගනු ලැබ ඇති පියවර කවරේද? මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී සිදුවීමට බලපෑ කරුණු ආණ්ඩුව විසින් හඳුනාගන ලැබි තිබේද? ඒවා මොනවාද? එම සිදුවීම් වලට තුඩු දුන් හේතු වලට විසඳුම් ලබා දීමට අනුගමනය කරන ලද ක්‍රමවේද කුමක්ද? සිරකරුවන්ගේ PCR පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන්නේද? එයින් හඳුනා ගන්නා රෝගීන් දුරස්ථභාවයෙන් යුතුව අනිත් සිරකරුවන් සමග මුහු වීමට ඉඩ නොතබා වෙනත් ස්ථානවලට රැඳවීමට කටයුතු කරන්නේද? බන්ධනාගාරය තුළ COVID-19 රෝග ව්‍යාප්ත වැළැක්වීමට අදාළ වැඩපිළිවෙල කුමක්ද? බන්ධනාගාර තදබදය වැළැක්වීමට ගෙන ඇති පියවර කුමක්ද? ඒ වගේම ගරු කථානායකතුමනි, අපි දන්නවා අපරාධ නීති සංග්‍රහය අනුව, අපරාධ විධාන නීති සංග්‍රහය අනුව මේ සෑම මියගිය කෙනෙක් පිළිබඳව මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ 9 දෙනා පිළිබඳ කළාද මරණ පරීක්ෂණය කුමක්ද? ඒ වගේ වාර්තා වී තිබෙන්නේ කුමක්ද? එම සිරිවරු එම දෙමෝපියන්ට බාර දෙනවා. බාරදීමට පෙර එම ඝාතනයේ ස්වභාවය ඝාතනයේ වී සිදුවී තිබෙන කුමන ආකාරයකින්ද ඒ සඳහා හේතු සාධකුනේ කුමක්ද කියලා එම දෙමව්පියන්ට ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම මෙය සිදුවේ හැකි දේ ඊළඟ දේ තමයි නැවත වෛර මවුන්ට මියගිය සිරුරු වලට කොවිඩ් වෛරස් ඇතුළත් වී ඇතැයි කියා උපකල්පනය කරමින් පැය 24ක් ඇතුළත ආණ්ඩු විසින්ම භූමි දානකොට මෙය පස්වලින් යටදැමීම සඳහා අපරාධයකට කටයුතු කළ හැකි කියන දැඩි සැකයකුත් අපට පැනනගිනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, අදාළ අමාත්‍යවරයා මා දන්නා විදිහට ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමිය සමාවෙන්න සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමිය නොවේ. මා හිතනවා ලෝහාන් රත්වත්ත බත් නේද? එහෙමද? දන්නේ නැහැ මම අහන්නේ. ඉතින් ලෝහාන් රත්වත්ත අමාත්‍යතුමා හරි මේකට ඉතාමත් හොඳ පැහැදිලි පිළිතුරක් දුන්නා. ගරු කථානායකතුමනි, ආණ්ඩුවේ බාරේ ඉන්න පුරවැසියන් ඝාතනය කිරීම ඒ ඉතාමත් අයුක්ති සහගත ක්‍රියාදාමයක්. මේ මරණ ඉතාමත් මිලේච්ඡන සහගත මරණයක්. මේක පළවෙනි අවස්ථාවන අවස්ථා ගණනාවක මේක සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා අපි රජයේ බාරේ ඉන්න රැඳවුවන් ඝාතනය කිරීම වැළක්වීමට කටයුතු කළ යුතුයි. ඔවුන්ට ඉතාමත් තදබල ප්‍රශ්න. මා දන්නා මහර සිරගෙදර උන්ට ආහාර ප්‍රශ්නයක් ආවා. මොකද විශාල ප්‍රමාණයක් රිමාන්ඩ් බාරේ හිටියා. සාමාන්‍ය ගෙවල් වලින් වෙනද ආහාර ගිනාවා. මොකද රිමාන්ඩ් බාරේ ඉන්න සරකරුවන්ට ගෙදරින් කෑම ගේන්න පුළුවන්. ඒ නිසා 2000ක් විතර රිමාන්ඩ් බාරේ ඉන්නකොට 1500කට විතර කෑම ගෙනාපු නිසා 500කට විතර තමයි හිර ගෙදරින් දුන්නේ. ඒ නිසා වතුර අඩු පරිප්පු දෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි ගරු කථානායකතුමනි, රිමාන්ඩ් සිරකරුවන්ට පිටින් ආහාර ගේන එක වැළක්ුණාට පස්සේ මේ පරිප්පු වල වතුර වැඩි වෙන්න පටන් ගත්තා. මේව කිසිදු ප්‍රමිතියක නොවන ආහාර බවට පත් වුණා. ඒ නිසා උන් අතර නොසන්සුන්තාවය තමන්ගේ ආහාර වේල පිළිබඳව, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, තමන්ට ඇතිවිය හැකි මරණයන් පිළිබඳව විශාල අනාරක්ෂකාරී තත්ත්වයක් මතු වුණාට පස්සේ සාමාන්‍ය මිනිස් ස්වභාවය කැළඹිරිකාරී තත්ත්වයක් මතුවීම, ඒක තමයි සජීවී මිනිස්සුගේ ස්වභාවය. ඒ නිසා ඒ කල්තියා දැක ආණ්ඩුව මෙම තත්ත්වය ඇතිවීම වැළක්වීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවත් අපේ කනස්සල්ල ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අනිත් බන්ධනාගාරවලත් ඇතිවිය හැකි තත්ත්වයක් මතුවෙනවා. ඒ පිළිබඳවත් ගරු ඇමතුමාගේ අවධානය යොමු කරමින් පිළිතුරක් ලබා දෙවි කියන බලාපොරොත්තුවක් මට තිබීම මා නතර කරන බොහොම ඉස්සුරේ ගරු සභා ගරු කථානායකතුමනි.
ගරු ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමාගේ ඒ ප්‍රශ්නය
හොනබල් ශ්‍රීතරන්.
ගෞරව සභානායකර් அவர்களே, நேற்று முன்தினம் இந்த நாட்டிலே ஒரு இந்து மக்களை களங்கம் செய்யக்கூடிய வகையிலே ஒரு சம்பவம் நடைபெற்றிருக்கிறது. குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தினுடைய பரந்தன் 161 கட்டை பகுதியிலே கந்தையா வேலுப்பிள்ளை 68 வயசு, இவர் ஒரு பாரிசவாத நோயாளி. வேலுப்பிள்ளை பராசக்தி 60 வயசு, இவருடைய மனைவி. இவர்கள் தங்களுடைய வீட்டு பிராந்தையிலும் தங்களுடைய வீட்டினுடைய உள்பகுதிகளிலுமே இந்துக்கள் கொண்டாடுகின்ற கார்த்திகை விளக்கீட்டுக்கான சிட்டிகளில் விளக்குகளை ஏற்றியிருந்தார்கள். பரந்தன் ரசாயன தொழிற்சாலையில் இருக்கின்ற இராணுவத்தினர் அங்கு சென்று 15 பேர் கிட்ட வரக்கூடியவர்கள் அந்த விளக்குகளை அடித்து உதைத்து அந்த பாரிசவாத நோயாளியையும் தாக்கியிருக்கிறார்கள். கையும் காலும் இயலாத அந்த பாரிசவாதக்காரர் வேலுப்பிள்ளை இந்த இராணுவத்தினால் தாக்கப்பட்டிருக்கிறார். அதே போல யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய பல்கலைக்கழக விஞ்ஞான பீடமானவன் மசகையா தர்சிகன், இவர் பல்கலைக்கழகத்திலே நேற்று அந்த இந்துக்களுடைய நிகழ்வான கார்த்திகை தீபத்தை ஏற்றுகிற பொழுது போலீசார் அவரை கைது செய்து கொண்டு போய் விடுதலை செய்திருக்கிறார்கள். இது மிக மோசமான ஒரு அராஜகம் நடைபெறுகிறது. கார்த்திகை மாதம் என்றால் ஏன் இவ்வளவு தூரம் இராணுவமும் போலீசாரும் பயப்படுகிறார்கள்? ஏன் கார்த்திகை மாதத்திலே தமிழ் மக்களுக்குரிய, அதிலும் இந்துக்களுக்குரிய அந்த வணக்க நிகழ்வுகளை இவ்வாறு செய்திருக்க கூடாது? நீங்கள் தயவு செய்து இதுக்கு ஒரு விசாரணை நடத்தப்பட வேண்டும். இந்துக்களுடைய நிகழ்வுகளை இராணுவம் போலீசாருக்கு தெரியப்படுத்துங்கள். இந்த கார்த்திகை மாதத்திலே இந்துக்களுடைய நிகழ்வு என்ன, அவர்கள் கொண்டாடுகிற நிகழ்வுகளை இவ்வாறு தடுக்கக்கூடாது என்பதையாவது தெளிவுபடுத்துங்கள். கருணை அன்பை போதித்த புத்த பகவானுடைய வழியிலே வந்தவர்கள் இவ்வாறு ஒரு இந்து மதத்தின் அடிப்படையில் இருக்கிற நிகழ்வுகளை அழிப்பது, உதைப்பது, காலால் மிதிப்பது, இது மிக அநாகரிகமானதும் ஒரு அராஜகமானதும். குறிப்பாக சுண்ணாகம் போலீசார் இதில் மிகக்கூடிய அராஜகமாக நடந்திருக்கிறார்கள். சாளம்பை முருகன் ஆலயத்திலே விளக்குகளுக்காக அதை சொக்கப்பானை என்று சொல்வார்கள். திரிகளெல்லாம் கொளுத்தி ஓலியாலே கூடாரம் அடைத்து சொக்கப்பானை கொளுத்துவது, அந்த சொக்கப்பானையை போய் காலாலை உதைத்து தள்ளி அந்த இடத்துக்கு இருந்த அனைத்து வாழைக்குட்டிகளையும் அகற்றியிருக்கிறார்கள். மிக மோசமான சம்பவங்கள் இந்த நாட்டிலே நடைபெற்றிருக்கின்றன. தயவு செய்து கௌரவ சபாநாயகர் அவர்களே, நாங்கள் தமிழர்கள், இந்துக்கள், சைவத் தமிழர்களுடைய இந்த நிகழ்வுகளை நான் நினைக்கிறேன் புத்த பகவானுடைய வழியிலே வந்தவர்களுக்கும் ஒருமுறையாவது போதியுங்கள் என்று நான் நினைக்கிறேன். அதை நீங்கள் செய்வீர்கள் என்று நம்புகிறேன். இதுக்கு ஒரு நல்ல விசாரணை வேண்டும். இந்த பாராளுமன்றத்தினூடாகவாது இதுக்கு ஒரு பதில் தாருங்கள்.
ஓகே, தேங்க்யூ, தேங்க்யூ வெரி மச். எஸ் ஹர்ஷ், விபக்ஷ நாயகத்துமா.
ගරු කථානායකතුමනි, බොහොම ස්තුතියි මට පොඩි වෙලාවක් ලබා දීම පිළිබඳව. ගරු කථානායකතුමනි, පහුගිය දිනක සිදුණු සිද්ධියක් පිළිබඳවත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මම ඉල්ලීමක් කරන ඔබතුමාගේ මේකට බැලිහත් වෙන්න කියලා. වෙහෙරගොඩයාය ප්‍රදේශයේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාත් නිලධාරීන් දෙදෙනෙක් අතර බහින් බස්වීමක් සිදු වුණා. ඒ පිළිබඳව අපි කණගාටු වෙන්නට ඕන. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ නිලධාරීන් දෙපළ. ජේකෝන් කියන නිලධාරියා 2005 බීට්වේ සිටිනකොට තමන්ගේ සහෝදර ධනසිරි කියන ඒ නිලධාරියාගේ ඝාතනයටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, මේ විජේකෝන් කියන නිලධාරියාගේ කකුල් දෙකම කඩලා ට්‍රැක්ටරයක දමලා බස් එකකට යට කරන්නටත් ඒ තත්ත්වය නිර්මාණය වුණා. ඔහුට මාස 6ක් එක තැන දුක් විඳින සිද්ධ වුණා. ඔහුට සොච්චම් වන්දියක් ලැබුණේ. ඒ සොච්චම් වන්දියත් එතුමා වනජීවී අරමුදලට පරිත්‍යාග කරා. ඒ වගේම LTT ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණු කාලේ විශේෂයෙන්ම මඩකලපුව බල ප්‍රදේශයේ ඇතුන් 16ක් ඝාතනය වුණු තැනක ඒ ඇද්දල භාරයට ගන්නටත් ඔහු සමත් වුණා. ඉතාමත්ම ප්‍රශස්ත නිලධාරියෙක්, වනජීවී ප්‍රසාදනී සම්මානයත් මේ විජේකෝන් මහත්මයා ලබාගෙන තිබෙනවා. අනිත් මහත්මයා තමයි වාසල මහත්මයා. ඔහු නඩු 115ක් වනය ආරක්ෂා කරන, වනජීවීන් ආරක්ෂා කරන නඩු දමලා 170,000ක ආදායමක් වනජීවී දෙපාර්තමේන්තුවටත් රජයටත් ලබාගෙන තිබෙනවා. මම කියන්න හදන්නේ ගරු කථානායකතුමනි, මෙතුමන්ලා දෙපළම ඒ දෙපළගේ ආරක්ෂාව උදෙසා කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි රේඩියෝ මෙසේජ් එකකින් ගිරිතලයට මාරු කරලා තිබෙනවා. මම කියන්න කැමති ගරු කථානායකතුමාට, මෙතන තියෙන්නේ ගමකට පාරක් ගෙන යන ප්‍රශ්නයක් නොවේයි. මෙතන තියෙන්නේ වැලි නිධියක ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා කරුණා කරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න. මේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමත් බොහොම හොඳින් දන්නවා. වාසල කියන නිලධාරිතුමාව ඔබතුමාත් එක්ක බොහොම සමීපව ඉන්න නිලධාරියෙක්. නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති, පහුගිය දවසක වෘත්තීය ක්‍රියාමාර්ගයකුත් සිදු වුණා. මම යෝජනා කරනවා මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගෙන් ඇමතිවරයාගේ මැදිහත් වීම තුළ මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න. ඒ වගේම මේ සභාවෙත් කියවුණා මේ පගා ගහන වනජීවී නිලධාරීන් කියන කතාව. මං කියනවා එහෙම කියන්න එපයි කියලා. මේ නිලධාරීන් තාමත්ම ප්‍රශස්ත සේවාවක් ඉෂ්ට කරන රාජ්‍ය නිලධාරීන්. ඒක සමස්ත 115ක් වූ රාජ්‍ය සේවයටම කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රශ්නය අනිවාර්යයෙන් විසඳන්න, ඒ නිලධාරීන්ට කිසිදු දේශපාලන පලිගැනීමකට ලක්වන්නට ඉඩ තබන්නට එපා. ඒ වගේම අපි හැමෝගෙම අඩුපාඩු සිද්ධ වෙනවා, අපිට අඩුපාඩු සිදු වෙලා තිබෙනවා. ඒ ඇමතිතුමාට පුළුවන් කණගාටුව ප්‍රකාශය කරලා සමාව ඉල්ලලා මේ ප්‍රශ්නේ සමතයකට පත් කරන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවස්ථාවේ, මම යෝජනා කරනවා, ඉන්න මං ඉවර නැහැ, පොඩි වාක්‍ය දෙකක් මම යෝජනා කරනවා මේ අවස්ථාවේ වාසල නිලධාරිතුමාගේ, විජේකෝන් නිලධාරිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම පෙනී සිටිනවා. එපමණක් නෙවෙයි, මේ රටේ වනාන්තර, වනජීවීන්, වෘක්ෂලතා, පරිසරය ආරක්ෂා කරන මේ වනජීවී දෙපාර්තමේන්තුවේ ඇත්ත වශයෙන්ම අතිකාල දීමනා මොනවාක්වත් නැහැ. පැය 24ම සේවාවක් රටේ තිබෙන එකම රාජ්‍ය සේවාව පැය 24ක සේවාව. ඒ සියලු දෙනාම රකින්නට අපි කටයුතු කරන්නට මං ඉල්ලීමක් කරන ඔබතුමාට මේක මැදිහත් වෙලා ගරු ඇමතිතුමාට කියන කනගාටු ප්‍රකාශ කරලා මේ වැඩේ අවසන් කරන්න. ඒ වගේම මේ නිලධාරීන්ගේ අයිති ආරක්ෂා කරන්න කටයුතු කරන්න. බොහොම ස්තුතියි.
Thank you. හර්ෂණ රාජකරණ මන්තුම.
ගරුක අවතාරනායකතුමනි අපි අනු කුමාර දිසානායකතුමා කිව්වා ආකාරයට මහර බන්ධනාගාරයේ මේ තියලා ඇති වෙලා තියෙන සිදුවීමේදී දැන් මේ වෙනකොට මරණ සංඛ්‍යාව 9කට වැඩි වෙලා තියෙනවා. මෙතනදී මේ PCR පරීක්ෂණ ඉල්ලීම පිළිබඳව සාධාරණත්වයේ අපිට ඉතා තහවුරු වෙනවා. දැන් මේ බන්ධනාගාර සිදුවීමේදී තුවාල ලැබූ රෝහල් වලට මහා මේ රාගම රෝහලට ගෙනිච්ච ඒ රෝගීන් දිහා බලාගත්තාම භාගයට භාගයක් ඒගොල්ලන් කොරෝනා පොසිටිව් වෙලා තියෙනවා. ඉතින් මේ මෙතන ඉතා සාධාරණ ඉල්ලීමක් සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපේ ඒ බන්ධනාගාරගත ඉන්න පිරිසගේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් ඒ බන්ධනාගාරයේ අවට ඒ අය ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒ අයට කිසිම තාම තොරතුරු ලබා ගැනීමක් ලබා දීලා නැහැ. මේ කවුද ඒ ප්‍රහාරයට පත් වෙලා තියෙන්නේ, ඒ අය දැන් කොහෙද ඉන්නේ? දැන් විශේෂයෙන් විශාල අවුල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ බන්ධනාගාරේ. කාටද මේ දැන් තුවාල වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ජීවිතුන් අතර ඉන්නවද? අසාධ්‍යද? ඒ වගේ කිසිම සම්බන්ධතාවයක් පැහැදිලි කිරීමක් සිදු වෙලා
නැහැ. මන්ත්‍රීතුමා, ඔබතුමා මේ මතු කරන කාරණා ටිකම තමයි කර්ණ දිසානායක මතු කරේ.
නැවතත්
කියන එකේ තේරුමක්
නැහැ. නෑ නෑ, ඒක මට තේරුමක් තියෙනවා. මොකද මේ අපේ ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් තමයි කථානායකතුමනි මේ බඳාරගත වෙලා තියෙන්නේ. ඒ තුනේ මහරහසනේ මගේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඒ අය අපිට කතා කරලා අහනවා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒකින්ද කරුණා කරලා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ නැවතත් අපි කියන්නේ මේක ආරම්භ වෙලා තියෙන මේ PCR පරීක්ෂණ කරන්න කියලා. අද වැලිකඩ PCR පරීක්ෂණ සියල්ල කරනවා කියලා පුවත්පත්වල දැනුවත් කරලා තියෙනවා. කරුණා කරලා මේ අනිත් ප්‍රදේශ
කොහොම ඉස්සුදී. ඔව්, නලින් බණ්ඩාරජය මහන්තිතුමා.
ඔව්, ගරු කථානායකතුමනේ, මං ඒ කාරණේම වෙන කෝණයක් මම දකින්නේ. විශේෂයෙන්ම ඊයේ විමල් වීරවංශ මහත්තුමා කෝවා මේට වඩා භයානක තත්ත්වයක් ගැන. එතුමා කෝවා මෙතන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන කාරණේ. මොකද එතුමා වගේ කෙනෙක් කිව්වම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන මොකද ඇත්තටම ඒ කියන්නේ සොයා බැලීම රජයේ යුතුකම. ඒ වගේම එතුමා කෝවා මේ ඉන්න සිරකරුව මේ තත්ත්වෙටපත් උනේ මොකද රිවර්ස් පෙත්තද මොකද්ද එකක් ගහලා කියලා හැම කතන්දරයක්. ඉතින් මන් දන්නේ පෙති ගැන එතුමාගේ තියෙන දැනුම ගැන බලනකොට ඒකත් අපිට බය හිතෙනවා. එතුමා ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මට නම් හිතෙන්නේ හිරකරුව නෙමෙයි ගරු කතානායකතුමනි. ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක්, රාජ්‍ය ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රිවර්ස් පෙත්ත ගහලා කියලා හිතනවා. මොකද මේ රිවර්ස් එකට තමයි ආණ්ඩුව යන්නේ.
කොහොම ඉස්සුටි ඔබතුමා? හරි, ඔබතුමාගේ ප්‍රශ්නයක්. ඔව්, කවින් ජයවර්ධන මහත්තයා.
කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ අපේ හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා කියපු කාරණයට යමක් එකතු කරන්න ඕනේ. ඒ දැන් වුණත් මේ මොහොතේ බන්ධනාගාරයේ එළියේ අහිංසක දෙමව්පියෝ අඬා වැළපෙමින් පොලිසිය නිලධාරීන්ගේ කකුල් අල්ලගෙන වැඳලා කියනවා අපේ පුතාලා ඇතුලේ ඉන්නවද නැද්ද කියන්න කියලා. අපි කරුණාවෙන් රජෙන් ඉල්ලා සිටිනවා ලයිස්ට් එක ඉදිරිපත් කරන්න. කවුද රෝහල් ගත වෙලා තියෙන්නේ? කවුද ඝාතනයට ලක් වෙලා
තියෙන්නේ? සහ කාලේ පිරිමසා ගන්න ඔබතුමා බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම්පත අලි සබ්‍රේමත්තුමා.
මුලින්ම ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රශ්නයට සහ අනිකුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දීම සඳහා ඊයේ ඉදිරිපත් කරලා තිබුණා රාජ්‍ය අමාත්‍යතුමිය වෙත. ඒ සම්බන්ධයෙන් කරුණු ඉල්ලලා තියෙනවා අපි. නිකන් කටින් ඔහේ ඇවිල්ලා තියෙනවට වැඩිය රටට එන දෙයක් ඊට වඩා කරුණු ඉදිරිපත් කරලා ප්‍රමාණාත්මක පිළිතුරක් ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අතුරු දෙයක් හැටියට අපි දැනටමත් විශ්‍රාමික මහාධිකරණ විනිශ්චකාර කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය යටතේ 5 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් මම අද දුන උදේ මේ දැන් පත් කරලා තියෙන්නේ. ඔවුන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලලා වෙනම අපිට මාසයක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් දෙන්න ඕනේ, සතියක් ඇතුළත අතුරු වාර්තාවක් දෙන්න ඕනේ කියලා මම ඉල්ලලා තියෙනවා. ඒ අනුව ඒ කරුණු ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අරුණාම පොලිසියෙන් විසිනුත් පොලිස්පතිතුමා විසින් CID එකට වෙනම ඉන්කුවරි එකක් මේක කරන්න කියලා තියෙනවා. අපි සියලු දෙනාම පිළිගන්නවා මේක සිදු නොවිය යුතු තිබුණ තැනක්, ඉතාමත්ම විවෘතව තිබුණු දෙයක්.
රජයක් වශයෙන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් විශාල කරුණු රාශියක් සිද්ධ වෙලා තියෙනවා. ඉන්න මට කටින් එන දේවල් කියනට වැඩිය ලිඛිතව ඒවා අරගෙන වාර්තාවක් ඉදිරිපත් කරනවා බලාපොරොත්තු වෙනවා. කාලයක් කෙටි කාලයක් අපිට ලබා දෙන්නයි කියලා ගෞරවණීය ඉල්ලා සිටිනවා කතානායක.
ඕම ස්තුති. ප්‍රධාන වැඩ කටයුතු ඕකාලංගි ජවනමන්තු.
දැන් කතානායකතුමනි, මේ තත්ත්වය මහර මේ ප්‍රිසන් එකේ ඇති වුණා. නමුත් දැන් මීගමුවේ ගරු ඇමතුමා මේ දැන් අය උද්ඝෝෂණය කරන අය බිය වෙලා තියෙනවා. දැන් වහම ඒ පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. මොකද දැන් මීගමුව ප්‍රිසන් එක ගත්තම මහරට වඩා ලොකුයි. ඒ වගේම ඉන්න ජන ඝනත්වයත් වැඩි. එතකොට මේ අය දැන් මේ අයගේ PCR පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ ගරු ඇමතුමනි. එතකොට මේ අයටත් තියෙන්නේ අර මහර තියෙන තත්ත්වෙම තමයි. එතකොට ඒ ප්‍රිසනර්ස්ලාගෙත් එහෙම නැත්නම් ඒ රඳවියන්ගෙත් දෙමව්පියෝ බය වෙලා ඉන්නවා. දැන් මේ අයට අනතුරක් වෙයි කියලා. මේ අයගේ ජීවිතවලට අනතුරක් වෙයි කියලා. ඉතින් මම කාරුණික ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ පිළිබඳව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා.
ආශියා පියවර රාශියක් අරන් තියෙනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම පොලිසියට කතා කරලා සහ නීතිපතිතුමාට කතා කරලා පුළුවන් තරම් අපපිට ඒ අයව නිදහස් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා 607 දෙනෙක් විතර ඒ පොදු සමාවක් යටතේ නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ඇරුණාම අපි බලනවා දැන් ලබා දීලා තියෙන චාර්ජ් ෂීට් වෙනස් කරලා ඔවුන්ට ඉක්මනින් නඩුව අහන්න තුරු අපි රිහැබිලිටේෂන් තැනකට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා ඊයේ ජනාධිපති කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ක ගරු ජනාධිපති අධිකර ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පැය 4ක විතර සාකච්ඡාවක් කරලා අපි පියවර රාශියක් මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. ඔබතුමන්ලාගේ අවධානය යොමු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කළ හැකි සියල්ල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ ඒ කන්සර්න්ස් පිළිබඳව මේ ස්තුතිය පුළුවන්.
බොහොම ස්තුතියි. ඔව් ලක්ෂණ කියන
මේ පොදු සභාවක් දෙන්න බැරිද කියලා මේ තදබදේ අඩු කරගන්න. You can issue a general amnesty. පොදු සභාවක් දෙන්න පුළුවන්ද මේ සුළු වර්ධවල් කරලා තියෙන ඇට?
Now in fact honorable Kiriyalla, we have done that. Yeah. About 637 people had been given on a general amnesty. Then we have discussed with all various stakeholders, including the police and the Honorable Attorney General, and also the Judicial Service Commission, in order to expedite the process of granting the bail. And there is a problem there. Even after granting the bail, they were to be quarantined for 14 days. Now we are looking at the possibility of, rather than quarantining in that places, straight away send them to their houses and to home quarantine. So several measures have been taken in, but I didn't want to just respond ad hocly. We will give you a detailed answer in one of these days. ඒ සියලු දෙනාමත් ඔබතුමාට ස්තුතියි. No, I understand that. I'm thankful. We took up this matter also. Whoever who can't furnish bail, we are coming out with a mechanism. So on their own personal surety, they could be released and we will give them about 3 months' time for them to grant their sureties. So we'll take everything which is possible to address this. Thank you very much for
your question. Thank you very much. පාර්ලිමේන්තුව කාරක සභාවට පරිවර්තනය වෙනවා. විසර්ජන 50 කිතුපත 20:21 පළවෙනි උපලේඛනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 126 212 213 සහ 214 කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් නැටිතර පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 403 සහ 217 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 404 සහ 335 නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවනීපෑම් රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 421 සහ 215 දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 422 සරකා බැලීම පූර්වභාග 10 සිට 12:30 දක්වා සහ අග්‍රභාග 1 සිට හවස 5 දක්වා
කපාහැරීමේ
ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමායි.
කතානායකතුමනි, විසයි විසේක විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේදී අද දින විසයි විස්ස දොළහයක අඟහරුවාදා විවාදයට ගැනෙන ආමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 126, 212, 213, 214, 403, 217, 404, 335, 421, 215 සහ 422 ධර්ණ වෑශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානිකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. කතානායකතුමනි, අද අපේ අධ්‍යාපන සම්බන්ධ වෑශීර්ෂ ගැන කතා කරනකොට කතා කිරීමට ප්‍රථමයෙන් ඇත්තටම අද ලැබුණ විස්තර, විශේෂයෙන්ම මේ බන්ධනාගාරවල ලැබුණ විස්තර අද විතරක් නෙමෙයි, මේ රජයේ පාර්ශ්වයන් ආණ්ඩුවේ ඉන්නකොට කීප වතාවක්ම සිදු වෙලා තියෙනවා. සැකකරුවන්, ඒ වගේම සාක්ෂිකරුවන්, ඒ වගේම දඬුවම් කරපු අයට ආරක්ෂාව ලබා දිය යුතුමයි. ඒකේ දෙකක් නැහැ, ලබා දිය යුතුමයි. ඉතින් මේක සිදු වෙලා නැහැ. ඉතින් මේ පරිසරය තුල අධ්‍යාපනයේ වාද විවාද කිරීම පහසු කරුණක් නෙවෙයි. රටක අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද? අද වගේ කාලයක, අද වගේ දවසක මේක අහන්නම ඕන ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම අපි අද දවසේ අධ්‍යාපනය සකස් කරන්න අවශ්‍ය අපේ දරුවන්ට ලෝකය දිනන්න පුළුවන් අධ්‍යාපනයක්. සහතික දෙස බලමින් හූල්ලන අධ්‍යාපන ක්‍රමයක් විතරක් මදි. තරුණ අසහනය වර්ධනය වෙන නිසා අපේ පරම්පරා දෙකක් වන්දි ගෙවනවා. ඒ නිසා දැන් ඇති එහෙමනම් අද දවසේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්න අවශ්‍යයි හෙට ලෝකය දිනන්න. අද අපි වාද විවාදවලට යුතුව තිබෙන්නේ ඒ ගැනයි. දැන් අපි දන්නවා ලංකාවේ 10 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය දක්වා ද්විතීක අධ්‍යාපනය කතා කරනකොට තවමත් එන්රෝල්මන්ට් එක ගත්තොත් net enrollment rate එක ශුද්ධ බඳවා ගැනීම අනුපාතය 65%ක් විතර වෙනවා. ඉතුරු 35%ට මොකක්ද වෙන්නේ? ඒ වගේම තමයි හැම වසරකම පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වන ළමුන්ගෙන් 6%ක් දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා, 9-10% කිට්ටු වෙලා තියෙනවා විශ්වවිද්‍යාලයට යාමට අවස්ථාව හිමි කර ගන්නවා. ඒ වගේම තමයි නිසි අධ්‍යාපනයේ හෝ නිපුණතා පුහුණුවකින් තොරව ඉතුරු කොටස ඒ 33%ක් විතර වෙළඳපොළට යනවා. ඒ නිසා තමයි අවුරුදු 15 24 අතරේ තරුණ විරැකියාව අනුපාතයේ ඉහළ අගයක් දක්වා තිබෙන්නේ. ඒ වගේම කොවිඩ් ගෝලීය වසංගත අවස්ථාවේදී දුරස්ථ අධ්‍යාපනය කරන ළමුන් අපි යොමු කරනවා. අපි ඒ සඳහා රටක් ලෙස සූදානම්ව සිටියද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට අධ්‍යාපන කටයුතු සිදු කළ ආකාරය සම්බන්ධව තෘප්තිමත් වෙන්න පුළුවන්ද? දැන් පාසල් යන ශිෂ්‍යෙකුට ලැප්ටොප් එකක්, iPad එකක්, කම්පියුටර් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් තිබුණද කියන ප්‍රශ්නය. තමන්ගේ ජීවත්වන පවුලේ ජීවන බර දරාගන්න බැරුව හිටව මිනිස්සු කොවිඩ් හමුවේදී තවත් දුෂ්කරතාවයට පත් වුණා. ඒ මිනිස්සු කොහොමද දරුවන්ට මේ තාක්ෂණික මෙවලම් අරගෙන දෙන්නේ? ආණ්ඩුව ඒ ගැන හොයලා බැලුවද? අනුන්ගේ එකක් හරි ඉල්ලගත්තත් තවකාගෙන් හරි ස්මාර්ට්ෆෝන් එක ඉල්ලගත්තත් හැමෝටම 4G පහසුකම් තිබුණාද? ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ හා සිග්නල් එකේ ප්‍රශ්න තියෙනවා. දැන් මම කියන්නේ මේව ඔක්කොම ක්ෂණිකව විසඳන්න පුළුවන් කියලා. නමුත් අපි දිග දුර හිතන්න ඕනේ. මට මතකයි අපි මේක ගැන 2001, 2002, 2003 හිතුවා. හිතලා තමයි ඉක්ටා එක අපි ආරම්භ කළේ. ඒ වගේම දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙල එදා ඒක ආරම්භ කළේ. කරුකතානායකතුමනි, අපි දන්නවා රටේ ආදායම බෙදී යාමේ පරතරයක් තියෙනවා. අපේ වගේ රටවල් වල එය බරපතලව තියෙනවා. ඒ ඇති නැති පරතරයේ ප්‍රශ්නය.
සමාජයේ ඉනිමගේ ඉදිරියට යන්නට නම් අධ්‍යාපනය තමයි ක්‍රමය. එනිසා නමුත් ඒ සඳහා ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවල් හිමි වෙන්න ඕනේ. අපේ රටේ ද්විතීක අධ්‍යාපනය ලබමින් සිටි පිරිසගෙන් බහුතරයකට කෝවිඩ් නිසා අධ්‍යාපන අවස්ථාව නිසි ලෙස හිමි වුණේ නැහැ. තියෙන කෙනා ඉගෙන ගන්නවා, නැති කෙනා ඒක අත්හැරලා සිටිනවා. දැන් මම දෙමව්පියන්ට කතා කරනකොට දෙමව්පියන් අතරේ මතයක් තියෙනවා, මේ පාසල් විවෘත කිරීමෙන් පමණක් අපිට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා සමහර දෙමව්පියන් කතා කරනවා. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමයම වසරක් පස්සට දාන්නද නැද්ද කියන ප්‍රශ්නයත් ඉදිරිපත් වෙනවා. විධිමත් ලෙස ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමු කරන්න ආණ්ඩුව මොනවද කළේ? මැදිරියක සිට සජීවව ඉගැන්වුවත් පාඩමක් ඉගෙන ගන්න ළමයි කී දෙනෙක් සම්බන්ධ වුණාද? මේ වගේ දත් අපිට තියෙනවද? මුකුත් නැහැ. අවාසනාවන්ත තරුණ කැරලි තුනකට මුහුණ දුන්න රටක් මේක. එහෙමද රටේ අනාගතය සමග කටයුතු කරන්න යන්නේ අපි? කෝවිඩ් කවද හෝ අවසන් වෙනතුරු අහිංසක නැතිබරි කෙනාගේ දරුවාට අධ්‍යාපන අවස්ථා අහිමි කරනවාද? කුතාට ටැබ් එකක් අරන් දෙන්න බැරි, තාත්තට සල්ලි නැති දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඉඩ හරිනවද? කරු කතානායකතුමනි, අපි අපේ ආණ්ඩුව සමයේදී පාසල් සිසුන්ට ටැබ් පරිගණක දෙන්න යනකොට හැසිරුණ විදිය මතකද? ළමයින්ට ටැබ් දෙන්න එපා කියලා පිළිකා හැදෙයි කියලා මිනිස්සුන්ව බියපත් කළා. පටු බලතන්නහව මත අනාගත පරම්පරාව උගස් තිබ්බා. නමුත් අපේ ප්‍රතිපත්තිය වුණේ ළමුන්ට අධ්‍යාපන අවස්ථාවේ උපරිමයට සමීප කරන්න. මේ කරදිය වලල්ලෙන් එහා ලෝකේ දැනුම ලබන්න දරුවායිට සමීප කරවීම. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ වසර 13ක් දක්වා අධ්‍යාපනයක් ලබා දීම. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ හැම පාසලක්ම හොඳම පාසලක් කිරීමයි. ඒ වගේම වැදගත් කරුණක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි කෝවිඩ් නිසා වහපු පාසල් විවෘත කළත් ළමයි පාසල් නොපැමිණීම. මේක තමයි රජයට දැන් තියෙන ප්‍රශ්නය. මම දන්නවා ඒක දිනෙන් දින වැඩි වෙමින් තියෙනවා කියලා එදා ඇමතිතුමා සඳහන් කළා. විදුහල්පතිවරු ගුරුවරුන් දෙයක් කිව්වහම එදා දරුවෝ ඔවුන්ව සම්පූර්ණයෙන් විශ්වාස කළා. දෙමව්පියන් ගුරුතුමාගේ බසට හොංකන් දුන්නා. මොනව නැතත් ගුරුවරයා සම්බන්ධ පාසල් සම්බන්ධ විශ්වාසයක් තිබුණා. නමුත් මෙවර ළමයින් පාසල් එන්න මැලි වුණා. ගුරුවරුන්ගේ වචනය දෙමව්පියන්ගේ වචනය සම්පූර්ණයෙන් විශ්වාස කළේ නැහැ. මේ දේ වෙනකොට විපක්ෂයේ අපි කිව්වේ නැහැ ළමයි පාසල් යවන්න එපා, කෝවිඩ් හැදෙයි කියලා අපි කිව්වේ නැහැ. නමුත් 2018 දී අවාසනාවන්තයි පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යනකොට ළමුන්ටයි දෙමව්පියන්ව බය කළා විපක්ෂය. රජයේ පාසල් විවෘත කළත් ළමයි පාසල් ලැබිත් නැහැ කියලා හිස් පාන්ති කාමර පෙන්නලා පොලිටිකල් මීඩියා ෂෝ එකක් එදා කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ කළා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට පාරා වලල්ලක් වෙලා. ගරු කතානායකතුමනි, අපි බලය ගනි පරිදි නැවත බලයට එයි. ඒ ගුරු සිසු විශ්වාසය බිඳීම ජාතික අපරාධයක්. රට බාර ගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපන කටයුතු එන හිටීම කියන්නේ ජාතික අවාසනාවක්. අපි නම් කොහෙමවත් වුණත් ඒ වගේ පහත් දේශපාලනයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා අපේ රටටත් වඩා වසංගතයකින් හානි වූ රටවල් පවා පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යනවා. බය නැතුව අවශ්‍ය තාක්ෂණික මේවලම භාවිත කරන්න, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්න එපා. ගුරුවරුන් විදුහල්පතිවරුන් දෙන උපදෙස්, සෞඛ්‍ය අංශය දෙන උපදෙස් අනුව කටයුතු කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරන්න, ඒ සඳහා දරුවන් යොමු කරන්න කියලා තමයි අපිත් කියන්නේ. ගරු කතානායකතුමනි, මම අවධානය යොමු කරන්නේ උසස් අධ්‍යාපනය සම්බන්ධයි. 2018 වසරේදී උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 267111ක් පෙනී හිටියා. එයින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවේ 167,907ක්. ප්‍රතිශතයක් ලෙස 62%ක් ඉක්මවා ගියා. විශ්වවිද්‍යාලය සඳහා ඇතුල් වීමට අවස්ථා හිමි වුණේ 31,451ක් සඳහා පමණයි. ලක්ෂ ගණන් සිසුන්ට මේ අවස්ථාව ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ තුතික අධ්‍යාපනයට අදාළව ග්‍රොස් එන්රෝල්මන්ට් රේෂියෝ එක බැලුවාම 1970 101ක් පමණ දැන් 120ක් පමණ වෙනවා. නමුත් අපි බැලුවොත් ජපානය දිහා බැලුවොත් 1970 ඒ කාලයේම අපිට 1ක් වෙනකොට 117යි ඒක දැන් 162කට ඉහළ ගිහිල්ලා තියෙනවා ග්‍රොස් එන්රෝල්මන්ට් රේෂියෝ එක ජපානයේ. දකුණු කොරියාවේ බැලුවොත් ඒක 107 ඉඳලා අවුරුදු 50කට උඩදී දැන් 195ට ගිහිල්ලා තියෙනවා දකුණු කොරියාවේ. මම සාමාන්‍යයෙන් සසඳන්නේ නැහැ දකුණු ආසියාවේ රටවල් එක්ක. මම හැමතිස්සෙම සසඳන්නේ ඒ නැගෙනහිර ආසියාවේ රටවල් ශක්තිමත් ආර්ථිකයන් තියෙන රටවල් එක්ක. මොකද මම විශ්වාස කරනවා ලංකාව අයිති ඒ ගණයට කියලා. නමුත් ඉන්දියාව දිහා බැලුවත් ඉන්දියාවත් ඉන්නේ අපිට ඉදිරියෙන් ඒක කනගාටුවෙන් සඳහන් කරන්නට වෙනවා. දැන් පේනව නේද රට ලෙස අපි කොතනද ඉන්නේ කියලා. ඊළඟට අපි බලමු gross expenditure on tertiary education as a percentage of GDP. තුතික අධ්‍යාපනය සඳහා දරන ලද වියදම දළ දේශ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස ලංකාවේ 0.37 2001 දැන් ඒක 0.34 නමුත් මට අලුත්ම සංඛ්‍යා ලේඛන නැති නිසා ඊට වැඩි ටිකක් ඉහළට ගිහිල්ලා ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි ජපානයේ සැලකිල්ලට ගමු. ඔවුන් 1998 දී 0.41 දැන් 0.78. කොරියාව බැලුවොත් දැන් 0.86. සිංගප්පූරුව බැලුවොත් 0.91. ඒ වගේම සමාවෙන්න සිංගප්පූරුව බැලුවොත් 1.03. මේ රටවල් එන්න එන්නම ත්‍රිපිටක අධ්‍යාපනය සඳහා වැඩි පංගුවක් වෙන් කරලා තිබෙනවා. නමුත් අපි එන්න එන්න වැඩි කරලා නැහැ එකම මට්ටමේ වගේ අපි 3%ක් විතර තමයි වියදම් කරන්නේ. මම මේ දත්ත ඇතුළත් ලේඛනය සභාගත කරනවා කාලය නැති නිසා. ඒ වගේම තමයි 2016 ආදායම් වියදම් සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ high education gross enrollment ratio එක අපි බැලුවොත් බස්නාහිර හා මධ්‍යම පළාතේ තමයි ඉහළම අගය පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ 18%ක් විතර බස්නාහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිටින්නේ. උතුරු මැද පළාත ගත්තාම 108යි ඌ 11යි අනිත් අය ඒක මැද සිටින්නේ. පොඩි රටක් වුණත් පළාත් අනුව සැලකිය යුතු විෂමතාවයක් පෙනෙනවා. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ හොඳම විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කියන එක. ඒ නිසා පළාත හැරලා යන්න බල ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක දෙවෙනි තව පැත්තක් තියෙනවා. පළාතක දියුණුවත් විශ්වවිද්‍යාලයකට සම්බන්ධයි. ඒ පළාතක දියුණුවත් විශ්වවිද්‍යාලයකට සම්බන්ධයි. ඒ නිසා තමයි මම මේ කරුණ මෙතන ඉදිරිපත් කරන්නේ. මේ තවත් වැදගත් කරුණක්. 2016-17 වර්ෂයට අදාළව බස්නාහිර පළාතේ විශ්වවිද්‍යාලයන් වලින් අන්ඩර් ග්‍රැජුවේට්ලා බැලුවත් පළමු උපාධිය ලැබුවන් 60,878ක් වාර්තා වෙනවා. ඒ වසරේ සමස්ත රටේම පළමිනි උපාධිය ලැබුවේ 106,404යි. ඒ කියන්නේ 57%කින් ප්‍රතිශතයක් බස්නාහිර විශ්වවිද්‍යාලය වලින් තමයි උපාධි ලබන්නේ. ඒ වගේම ඒ කාලය තුළදී උපාධිධාරීන් අපි බැලුවොත් පශ්චාත් උපාධි බැලුවොත් 23,447ක් තියෙනවා. නමුත් 20,010ක් එන්නේ බස්නාහිර පළාත් විශ්වවිද්‍යාල වලින්. ඒ කියන්නේ 85%ක්ම එන්නේ බස්නාහිර පළාත් විශ්වවිද්‍යාල වලින් තමයි පශ්චාත් උපාධිධාරීන් එන්නේ. විශ්වවිද්‍යාල නැත්තම් උසස් අධ්‍යාපනයට සම්බන්ධව කාලයක් තිස්සේ තිබෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇවිල්ලා සංඛ්‍යා ප්‍රමණක් නෙමේ ක්වොලිටි එකයි රෙලෙවන්ස් එකේ ගැටලුව ප්‍රශ්නේ තියෙනවා. අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ රැකී අවස්ථා වෙනුවෙන් වන අදාළත්වය කොතරම් කියන ප්‍රශ්නේ තියෙනවා. අපි දන්න දෙයක් තමයි විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබුවන්ට දේශ විදේශ රැකී අවස්ථාවන් ලබා ගන්න පුළුවන්. නමුත් බහුතරය කලා විෂය නැත්නම් මම වගේ සමාජීය විද්‍යා හැදෑරෙන උපාධිධාරීන් මේ අයගේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. රැකියාවක් සඳහා අයදුම් කිරීමේදී නිපුණතාව සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඔවුන්ට තොග වශයෙන් රජයේ රැකියාවල් ලබා දෙනවා. ඔබතුමාන්ලා ආණ්ඩුවේ හිටියත් අපි ආණ්ඩුවේ හිටියත් දේශපාලන හේතු නිසා ඡන්ද දිනන්න ඔන්න අපි කරන වැඩ. නමුත් ඔවුන්ගේ වාර්ෂික රැකියා සැපයීමෙන් මේක විසඳන්නට බැහැ. ඔය ඒක දෙනව වැටිරක් නෙමෙයි. පස්සේ ඒ අය අතරේ උසස් වීමේ පටිපාටියේ සිට ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නොවිසඳුන ප්‍රශ්න අපි ඉදිරියට ගේනවා. ඇත්තටම ගත්තොත් උදාහරණයක් හැටියට මොරටුව විශ්වවිද්‍යාලය ගත්තොත් ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. එහි ගුණාත්මකභාවය නිසා ගුණාත්මකභාවය රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. මගේ අදහස නම් විශ්වවිද්‍යාලවලට නිදහස තියෙන්න ඕනේ ඔවුන්ගේ ගුණාත්මකභාවය රැක ගැනීමට. නමුත් අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. තීන්දුව తీරන හැම දෙයක්ම අපි ගන්නේ ආණ්ඩුවෙන් නැත්තම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. අදාළ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ අංකය පවා නිකුත් කරන්නේ අපි UGC එකෙන්. හරිනම් විශ්වවිද්‍යාලයක් සම්බන්ධ තීන්දුවක් ගන්න විට එහි සෙනෙත් සභාවේ මතය අපි විමසුවොත් හොඳයි. නමුත් එවැන්නක් සිදුවෙන්නේ නැහැ. නිවැරදි ප්‍රතිපත්තියක් විය යුත්තේ විශ්වවිද්‍යාලයේ සෙනෙත් සභාවට අවස්ථාව තිබෙන්න ඕනේ තමන්ගේ ගුණාත්මකභාවය වැඩි කරන්න.
දැන් ඔබතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ.
අපිට දැන් ලොකු ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, පීඩනයක් තියෙනවා, සංඛ්‍යා වැඩි කරන්න. එතකොට ඒකට අපි ආණ්ඩුවේ තීරණයක් අරගෙන ඒක කියනවා. නමුත් ගුණාත්මකභාවය එතකොට ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි උසස් අධ්‍යාපන සඳහා සිසුන්ට මූල්‍ය පහසුකම් සපයන විට ඒ නිකුත් කළ යුත්තේ අදාළ විශ්වවිද්‍යාලයට හෝ උපාධි ආයතනයට නෙවෙයි. අපි දිය යුත්තේ සිසුවාට. ඔහු තමයි විශ්වවිද්‍යාලය තීරණය කරන්නේ. නමුත් අද සිදුවන්නේ අදාළ විශ්වවිද්‍යාලයට හෝ උපාධි ආයතනයට තමයි මුදල් නිකුත් කරන්නේ. විශ්වවිද්‍යාලයේ අතර තරඟයක් ඇති වෙන්න ඕනේ ගුණාත්මකභාවයෙන් ඉහළ යවන්නට නම්. විශ්වවිද්‍යාලයක තීන්දුව తీරන සම්බන්ධව වැදගත් කාර්යයක් හිමි වෙන ආයතන දෙකක් තියෙනවා. සෙනට් එකක් තිබෙනවා, ඒ වගේම ඒකේ කවුන්සිලයක් තියෙනවා. දැන් අපි දන්නවා කවුන්සිලයට පත් කරනකොට සාමාන්‍යයෙන් පත් වෙන අයට අමතරව එකකින් හරි වැඩි කරනවා කවුන්සිලයේ පත්වීම ඇමතිතුමා හරහා. නමුත් මම කියන්න ඕනේ ඇමතිතුමා පත් කරන පිරිසට අදාළ අවම අධ්‍යාපන සුදුසුකම් හෝ නිර්දේශ දීලා නැහැ. දැනට තිබ්බැක්කේ රෙගුලාසි සියල්ලෙම. මේක එක රජයක වරදක් කියනවා නෙමෙයි, මම කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම තමයි සිදු වෙලා තියෙන්නේ. මේ එතකොට උපකොලවති පත්කිරීමේ වෙනසක් ඇති කළා. කාලය නැති නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මම හැබැයි මේ ප්‍රශ්නේ අහන්න කැමැති. දැන් ක්‍රමයේ වෙනස් කළානේ. එතකොට ජනාධිපතිතුමාට නම් එව්වා විශ්වවිද්‍යාල උපපත් කරන්න. ජනාධිපතිතුමා මේ නම් යවනකොට ලකුණුත් එව්වද කියලා, අලුත් ක්‍රමය නිසා මම අහන්න කැමැති ලකුණුත් එව්වද කියලා. එතකොට ලකුණු එව්වා නම් මේවා ලැබුණේ ඉහළ ලකුණු ලැබුණ අයටද? ඊට පස්සේ ක්‍රමය ඔච්චර හොඳ නම් ඇයි නම් තුනක් එවන්නේ? අපි ක්‍රමයෙන් එකෙන් ඈත් වෙලා ක්‍රමයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එක නමක් එතකොට අපිට එවන්න පුළුවන්. 2021 අයවැයජුවක් තිබෙනවා නගර විශ්වවිද්‍යාල හදනවා කියලා. ඒක හුඟක් හොඳයි. නමුත් මම එක ප්‍රශ්නයක් අහන්න කැමැති. මුදල් වෙන් කරලා තියෙනවා නවීන තත්වයට ගැලපෙන විශ්වවිද්‍යාල හදන්න පුළුවන් මුදලක් නම් මට පේන්නේ නැහැ වෙන් කරලා තියෙනවද කියලා. මොකද මේක භෞතික සම්පත් ගැන නෙවෙයි මම අත්‍තර කතා කරන්නේ. ගුණාත්මක භාවයෙන්නේ මානව සම්පත හා ඊට දායක කළ කරුණු අනුවයි. අවසන් කරන්න තියෙන නිසා මම එක කරුණකින් අවසන් කරන්නට යනවා. ඒක ඇවිල්ලා අපි පිළිගන්නවා අධ්‍යාපනයේ සැපයීම තමයි වැදගත්. ඒක පැහැදිලි අභියෝගයක්. ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙන විශ්වවිද්‍යාල අරන් බැලුවොත් ඒවා රජේ පමණක් නෙවෙයි, පුද්ගලික අංශයේ සතු ඒවත් නෙවෙයි, රජෙන් ස්වාධීන ලාභ කොටස්කරුවන්ට නොබෙදෙන නොන් ප්‍රොෆිට් විශ්වවිද්‍යාලයන් ට්‍රස්ට් ඒවා යටතේ. මට දැනගන්නට කැමැති රජයේ මොකද්ද ප්‍රතිපත්තිය මේක ගැන. පුද්ගලික කියලා බෙදීම නෙමෙයි වැදගත්, රජයේ පෞද්ගලික කියලා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකෙන අධ්‍යාපනයක් තමයි ලබා දෙන්න ඕනේ. දැන් මෙතන ඉන්නවා මහාචාර්ය GL පීරිස් මැතිතුමා. මම ඔහුගෙන් ප්‍රශ්නයක් අහන්න කැමැතියි. දැන් ඔබතුමා ගියේ පෞද්ගලික පාසලකට, මම ගියේ රජයේ පාසලකට. මේ රටේ අපේ නිදහසේ පියා DS සේනනායක ගියේ පෞද්ගලික පාසලකට. SWRD බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ගියේ රජයේ පාසලකට. අඩුවක් වුණාද? මොනවද ඇත්තටම වුණේ අධ්‍යාපනයට? ඒතර අධ්‍යාපනයේ සපයන තැන ගැන අපි තර්ක කරලා වැඩක් තියනවද? මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා මට දැනගන්න ඕනේ. සයිටම් ගෙනාවේ අපි නෙමෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සයිටම් ගෙනාවේ. සයිටම් වහන්න කියලා පාරට බැස්සෙත් ඒ පාර්ශවයමයි. එස්.වී. දිසානායක ආමේතුතුමා මේකට සාක්ෂි දරයි. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තව දුරටත් දරුවන් පාවා දෙනවද කියලා. ලංකාවේ අනාගතය තිබෙන්නේ දැනුමේ ආර්ථිකයක් තුලයි. අපි දැක්කේ නෑ අයවැල තුල දැනුම
දැන් අවසන් කරන්න උත්තු
අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීමේ සම්බන්ධව කිසිවක් නෑ. මට මේ පේන්නේ නෑ මේකට වටිනාකමක් දීලා තියෙනවා කියලා පේන්නේ නෑ. මට දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.